ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
වසර ගණනක් තිස්සේ තවමත් පවතින කොවිඩ් වෛරස් තත්ත්වය සමග ඔස්ට්‍රේලියාව තුළ පීඩාවට පත්ව බොහෝ දෙනෙක් අතුරින් ඔස්ට්‍රේලියාවේ සිටින තරුණ ප්‍රජාව අතර මානසික සෞඛ්‍ය ගැටලුවල ඉහළ යාමක් දක්නට ලැබෙනවා. මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෙසෙන තරුණ සෑම පුද්ගලයෙකුගෙන් එක් අයකුම පාහේ යම් ආකාරයක මානසික ගැටලුවකට ගොදුරු වී තිබෙන බවත් විවිධ පර්යේෂණ වාර්තා හෙළිකොට තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වන විට අපි කවුරුත් යම් නිදහසක් භුක්ති විඳත් නිසත්ස් ප්‍රාන්තය සහ වික්ටෝරයා ප්‍රාන්තයේ පැවති ලොක්ඩවන් තත්වත් සමගත් එම ප්‍රාන්තවල තරුණ ප්‍රජාව අතර මානසික ගැටලුවල ඉහළයාමකුත් සැලකිය යුතු මට්ටමකින් වාර්තා වී තිබෙනවා. ඉතින් මේ සියලුම කරුණු හේතුවෙන් මේ කෝවිඩ් වසංගතය වගේම ලොක්ඩවුන් අතරතුරදී ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික තරුණ ප්‍රජාව අතර මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වන ගැටලු ඉහළයාම සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි SBS සිංහල සේවයෙන් අවධානයක් යොමු කරන්න කල්පනා කරේ. මේ කතාබහට අද දවසේදී අපත් සමග වික්ටෝරියා ප්‍රාන්තයෙන් සම්බන්ධ වී සිටින්නේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය හා විශේෂඥ මනෝවෛද්‍ය රාජකීය ඔස්ට්‍රේලියානු නවසීලන්ත මනෝවෛද්‍ය සංගමේ සමාජික අපේක්ෂක හා ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍ය කෝසල අමරනායක වෛද්‍යතුමන්. ආයුබෝවන් කියලා ඔබ පිළිගන්න වෛද්‍යතුමනි SBS සිංහල සේවයට.
ආයුබෝවන් නිකුත්.
හොඳයි වෛද්‍යතුමනි, එහෙමනම් මේ කොවිඩ් වසංගතය අතරතුරදී සංක්‍රමණික තරුණ ප්‍රජාව අතර මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වන ගැටලු ඉහළ යාමට ප්‍රධාන ලෙසම හේතුවන්නේ කුමන කරුණුද කියන දේ සම්බන්ධයෙන් අපි මුලින්ම අවධානය යොමු කරමු.
ඔවුනිකුණ, ඇත්තටම මේක ඉතාම කාලින ප්‍රශ්නයක්. මේකට විශාල වශයෙන් ප්‍රජාව මුහුණ දෙන ගැටලුවක්. දැන් අපි ගත්තොත් එහෙම සංක්‍රමණික තරුණ ප්‍රජාව සමගම මේක සියලු දෙනාම, අපේ ප්‍රජාවේ සියලු දෙනාගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු ඉහළ යාමට බලපාලා තියෙන කරුණක් කොවිඩ් කියන එක. ඒ අතරම අපි ගත්තොත් තරුණ ප්‍රජාව, ඒ ප්‍රජාවෙන් තරුණ ප්‍රජාව අතර මානසික සෞඛ්‍ය ගැටලු වැඩිපුරම ඇතිවීමට බලපාලා තියෙනවා. ඒ වගේම ඔබ කිව්වා වගේ මේක සංක්‍රමණික තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ගැටලු වැඩිවීමට හේතුවක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි බලමු මේ විශේෂයෙන්ම ඇයි මේක මේ සංක්‍රමණික තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ගැටලු වැඩි වෙන්න හේතුවක් වෙන්නේ කියලා. දැන් අපි දන්න දෙයක් තමයි මානවයාගේ මානසික සෞඛ්‍යට විශේෂයෙන්ම අපගේ ජීවන රටාව විශාල වශයෙන්ම බලපානවා. ජීවන රටාව කියපුවාම අපේ මානව සම්බන්ධතා, අපගේ ආහාර රටා, ඒ වගේම ආගමික කටයුතු වලට නිරත වීම, ඒ වගේ දේවල් විශාල වශයෙන්ම බලපානවා. ඉතින් මේ මානව සම්බන්ධතා පවත්වාගෙන යාමට තමාගේ ප්‍රජාවේ උදවිය හමුවීම ඉතාම වැදගත්. දැන් විශේෂයෙන්ම සංක්‍රමණික ප්‍රජාව ගත්තහම සංක්‍රමණික ප්‍රජාවට විශේෂ බලපාන කරුණු දෙකක් තියෙනවා. ඒ කල්චරේෂන් ඇන්ඩ් ඇසිමිලේෂන් කියලා. ඒ කල්චරේෂන් කියලා කියන්නේ යම් කිසි කෙනෙක් වෙනත් රටක ඉඳලා මේ රටට පැමිණිවාම ඔවුන්ගේ සංස්කෘතිය ඇත්තටම වෙනස් වීම සිද්ධ වෙනවා. කියන්නේ ඔවුන් පැමිණ සංස්කෘතියේ දේවල් වලින් ඔවුන් ගිලිහි යනවා. අපි ඒකට කියනවා ඒ කල්චරේෂන් කියලා. ඒ වගේම අනිත් කරුණ තමයි ඇසිමිලේෂන්. ඇසිමිලේෂන් කියන්නේ ඔස්ට්‍රේලියානු සංස්කෘතියට හැඩ ගැසීම. ඉතින් අපි ගත්තොත් තරුණ ප්‍රජාව, සංක්‍රමණික තරුණ ප්‍රජාව මේ මෙහාට ඇවිල්ලා ටික කාලයක් වෙන්න පුළුවන්. ඔවුන් නිකන් සංක්‍රාන්ති සමයක ඉන්නේ මේ කල්චරේෂන් ඇසිමිලේෂන් කියන එක. මේක ඇත්තටම අපිට මානසික ආතතිය ගෙන දෙන කරුණක්. ඒකේ විශාල වශයෙන් ආතතිය ගෙන දෙන කරුණක්. ඒ වගේම තමයි අපි ගත්තොත් තරුණ ප්‍රජාව ඒ වයස් පරතරය තමන් අනන්‍යතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන කාලයක්. ඒක අධ්‍යාපනයෙන් වෙන්න පුළුවන්, රැකියාවලින් වෙන්න පුළුවන්, ගල වශයෙන් වෙන්න පුළුවන්. තමන්ටම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන කාලයක්. ඉතින් මේ කොවිඩ් ප්‍රශ්නය නිසා සිද්ධ වෙච්ච දෙයක් තමයි තරුණ ප්‍රජාවට පමණක් පොදුවේ සියලු දෙනාටම තමන්ගේ සංස්කෘතික කටයුතු වලද නිරත වෙන්න බැර වුණා, තමන්ගේ හිතමිත්‍රාදීන් හමුවීමට අවස්ථාවක් නොමැති වුණා, අධ්‍යාපන කටයුතු නිරත වෙන්න බැරි වුණා, රැකියා මුලමුදල් විශාල වශයෙන්. ඉතින් මම අර කලින් සඳහන් කරපු ඒ කල්චරේෂන් ඇන්ඩ් ඇසිමිලේෂන් කියන එම ආත්‍යයක් සමගම මේ සියලු ආතතින් එකට ගත්තහම තරුණ ප්‍රජාවට විශාල වශයෙන් මේක මානසික ගැටලුවකට බලපානවා.
හොඳයි, මේ තරුණ පුද්ගලයින් යම්කිසි මානසික ගැටලුවකින්, ඒ වගේම යම්කිසි මානසික පීඩනයකින් පෙළෙන බවට තවත් පුද්ගලයෙකුට හඳුනාගත හැකි කොහොමද වෛද්‍යතුමනි?
විපුල එක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ තරුණ ප්‍රජාවගේ මානසික ගැටලු එළියට එන හැටි සාමාන්‍යයෙන් වෙනස් කෙනෙකුගේ මානසික ගැටලු එළියට එන විදිහට වඩා වෙනස් වෙන්න පුළුවන්. අපි කියනවා ඒ ටිපිකල් ප්‍රසන්ටේෂන් කියලා. ඒ වගේම මානසික ගැටලුවකට යොමු වෙච්චහම තරුණ කෙනෙක් ඒකට ප්‍රතිචාර දක්වන හැටි වෙනස් වෙන්න පුළුවන්. මම උදාහරණ කීපයක් ගන්නම්. දැන් අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් තරුණ ප්‍රජාවේ තියෙන මානසික රෝග, අපි මානසික ගැටලු වැදගත් වෙනවා. මානසික රෝග ගත්තොත් ડિප්‍රෙෂන්, එහෙම නැත්නම් විෂාද, ඇන්සයිටි, එහෙම නැත්නම් භ්‍රාන්තිය, ඒ වගේ රෝග අපිට එළියට එන්නේ වෙනස් විදිහකින්. දැන් උදාහරණයක් විදිහට මේ තරුණ ප්‍රජාවේ ප්‍රධාන වශයෙන්ම තරහයාම ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා. ඒ වගේම තනිවීම, දැන් පවුල උදවිය සමග කතා බහ නොකර වැඩ කරන ස්ථානයෙන් අනික් උදවිය සමග එකට ඉන්නේ නැතුව තනිවීම, ඒක ප්‍රධාන වශයෙන් බලපානවා. දැන් අපි මේ තරුණ ප්‍රජාව කීපම ඇත්තටම අවුරුදු 16 ඉහළ පාසල් ඉන්න ප්‍රජාව වැදගත්, අධ්‍යාපන කටයුතු අඩාල වීම, ඒ වගේ ජාති වැදගත්. මං කිව්වා වගේ අර ඒටිපිකල් ප්‍රසන්ටේෂන්, වැඩිපුර නිදා ගන්නවා, වැඩිපුර ආහාර අනුභව කරනවා, එහෙම නැත්නම් ආහාර පාලනය කරන්න උත්සාහ කරනවා, ඒ වගේ දේවල් වෙන්න පුළුවන් මේ මානසික රෝගයක ලක්ෂණ. ඒ වගේම වෙනදා එහෙම මම මන්ත්‍රවේ පාවිච්චි නොකරන කෙනෙක් ඒ සඳහා යොමු වීම, මේ වගේ දේවල් වෙන්න පුළුවන් මානසික රෝගයක ලක්ෂණ. ඉතින් මට දෙන්න තියෙන ප්‍රධානම උපදේශ තමයි යම් කිසි තරුණයෙක්ගේ සාමාන්‍ය ජීවන රටාවේ යම් කිසි වෙනසක් පේනවා නම් ඒක මානසික රෝගයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒක නිසා යම් කිසි වෙනසක් වැඩ කරන ස්ථානයේ සම්බන්ධතාවල, ආහාර පානවල මොනවා හරි වෙනසක් තියෙනවා නම් සමීපව කතා කරලා උපදෙස් ලබා ගැනීම තමයි ඒකම වැදගත් වෙන්නේ.
වෛද්‍යතුමනි, දැන් මේ වගේ මානසික ගැටලුවකින්, ඒ වගේම පීඩනයකින් යම් පුද්ගලයෙකු පෙළෙනවා කියලා දැනගත්තොත් ඔවුන්ගේ පවුලේ අයට, ඒ වගේම සමීපතමයන්ට මේ සම්බන්ධයෙන් කුමක්ද කළ හැකිවන්නේ?
මම ඊට කලින් සඳහන් කරන්න කැමති, ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව ගත්තොත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2018 කියවපු සංඛ්‍යාලේඛන අනුව වයස අවුරුදු 16-34 අතර වයස් පරතරයේ මරණවලට ප්‍රධානම හේතුව සියදිවි නසා ගැනීම. එම නිසා යම් පවුලේ සමීපයකට, එහෙම නැත්නම් මිතුරෙකුට මේක කලින් අඳුනගෙන ඔහුට එයට උදව් කරන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ කරන්න තියෙන ලොකුම දේ. ඒ තුළින් ඇත්තටම ජීවිත විශාල ප්‍රමාණයක් අපිට හානි වීම වළක්වන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ පවුල් අයට කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි කලින් හඳුනාගෙන උපදෙස් හා ප්‍රතිකාර සඳහා යොමු කිරීම. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම දෙමාපියන් සමග ජීවත් වෙන තරුණ කොටසට ඉතාම වැදගත් දෙමාපියන් හොඳම මිතුරා වීම, අපි කියනවා ඕපන් ඩයලොග්, විවෘතව කතා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම. දැන් අපි ප්‍රධාන වශයෙන්ම නිකුණ මෙතන සංක්‍රමණික තරුණ ප්‍රජාව ගැන අපි කතා කරන නිසා අපි දන්න දෙයක් තමයි අපේ සංස්කෘතිය, අපි ගත්තොත් සිංහල හෝ ආසියාතික, දකුණු ආසියාතික සංස්කෘතියේ දෙමාපියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය ඇත්තටම ටිකක් වෙනස් ඔස්ට්‍රේලියානු දෙමාපියන් හා දරුවන් අතර තියෙන සම්බන්ධතාවයකට වඩා. ඉතින් ඒ විවෘතභාවය ඇති කරගන්න ඕනේ. අර මම කලින් කිව්වා වගේ දැන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා වැඩි කාලයක් නොවේ නම් මේ තරුණ කොටස තාම අර ඉන්නේ සංක්‍රාන්තික සමයේ, ඔවුන් ඔස්ට්‍රේලියානු විදිහට හැදගැහෙන්න බලනවා. ඒ අතරතුරේ පවුලේ තියෙන ගැටලු ඒවත් බලපාන්න පුළුවන්. පවුලේ උදවිය, දෙමාපියන්ගේ ආකල්ප, ඔවුන්ගේ බලාපොරොත්තු, ඒ අතර මැදි වෙලා ඒකත් හේතුවක් වෙන්න පුළුවන් මෙහෙම ආතතියට. ඉතින් ඕපන් ඩයලොග්, විවෘතව කතා කිරීම ඉතාම වැදගත්. ඒ වගේම අපි හිතමු යම් කිසි විදිහකින් තරුණ පරපුර මේ වගේ ගැටලුවක් තියෙනවා කියලා හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරොත්, උපදෙස් සඳහා යොමු කරොත් දෙමාපියන්ට, මිතුරන්ට, සමීපතයන්ට කරන්න පුළුවන් ලොකුම දෙයක් තමයි ඔවුන් ඒ සඳහා ප්‍රතිකාර සඳහා, උපදෙස් සඳහා රැගෙන යාම, ඒ සඳහා උදව් කිරීම. ඔවුන් අවුට සිටින වෙලාවක ඔවුන් පිළිබඳව අවධානයක් යොමු කරගෙන සිටීම, මර කලින් කිව්වා වගේ මේ වයස් පරතරයේ මරණ සඳහා ප්‍රධාන සීදී නසා ගැනීම, ඉතින් ඒ සඳහා ඔවුන්ගේ මානසික තත්ත්වය වෙනස් වෙන ආකාරය, හැසිරීමතා වෙනස් වෙන ආකාරය පිළිබඳව හොඳ අවධානයක් යොමු කර සිටීම, මේ වගේ දේවල් තුළින් අපිට පුළුවන් මේ වගේ කෙනෙකුට උදව් කරන්න.
හොඳයි වෛද්‍යතුමනි, එහෙමනම් මේ ඔස්ට්‍රේලියාව තුළ සංක්‍රමණික තරුණ ප්‍රජාවට කුමන ආකාරයේ සෞඛ්‍ය උපකාරද ලබාගත හැකි වන්නේ කියලා අපි එහෙමනම් අවසාන වශයෙන් කතා බහ කරමු.
නිකුත් ඔස්ට්‍රේලියානු රජය මගින් මේක මානසික ගැටලු වැඩි වෙන බව හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඒ සඳහා තියෙන උපදෙස් උපකාර ප්‍රමාණයන් වැඩි කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මම පිළිගන්නවා සමහර වෙලාවට මේ මානසික සෞඛ්‍ය පිළිබඳව විරුද්ධව කතා කිරීම සංස්කෘතිය පැත්තෙන් ගත්තා වුණත් අමුතු දෙයක් නොහැකි දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපි ඉතාම වැදගත් අපිට උදව් ලබාගත හැකි ක්‍රම මොනවාද සහ ඒ උදව් ලබාගත හැකි ආකාර මොනවාද කියන ගැන අවබෝධයෙන් අවධානය සිටීම. පළවෙනි දේ තමයි ඔස්ට්‍රේලියාවේ තියෙනවා අපි කියනවා හෙල්ප් ලයින්, එහෙම නැත්නම් කවුන්සලින් සර්විසස්. ගොඩක් ඒවා තියෙනවා ඔන්ලයින්. එහෙම නැත්නම් අපිට කතා කරලා තියෙන මේ අපි දුරකථන අමුතුමක් තියලා මේක ප්‍රාන්තෙන් ප්‍රාන්තයට වෙනස් වුණාට හැම ප්‍රාන්තයකම වගේ තියෙන උපදේශන සහ සහයෝගී සේව තමයි Beyond Blue, Head to Health, Lifeline, Seen Australia, E-Headspace. ඔයගේ මම සඳහන් කරේ කීපයක් පමණයි. නමුත් ඔබ අන්තර්ජාලයට ගොස් අපි සර්ච් කරොත් එහෙම අපිට ඇත්තටම තමන්ගේ ප්‍රාන්තයට අදාළ වෙනා වූ මෙම කවුන්සලින් සර්විසස්, ඇඩ්වයිසරි සර්විසස් මොනවද කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ පවුලේ වෛද්‍යවරයාට, එහෙම නැත්නම් ජෙනරල් ප්‍රැක්ටිෂනර්ට විශාල උදව්වක්, විශාල රාජකාරියක් කරන්න පුළුවන්. මම එහෙම කිව්වේ මොකද දැන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් අපි එකට කියනවා මෙන්ටල් හෙල්ත් කෙයාර් ප්ලෑන්. මෙන්ටල් හෙල්ත් කෙයාර් ප්ලෑන් කියලා කියන්නේ ඔබ ඔබගේ පවුලේ වෛද්‍යවරයා ළඟට යම්කිසි මානසික ගැටලුවක් සඳහා යොමු වුණොත් ඔබට ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට මුදල් ගෙවීමකින් තොරව, දැන් අපි මුදල් ගෙවීමකින් තොරව කියපුවාම ඒ සඳහා පවුලේ වෛද්‍යවරයාගෙන් සහතිකයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා පවුලේ වෛද්‍යවරයාම සමග ඉඳගෙන ඔබ ඔබගෙන් ප්‍රශ්න කීපයක් අසලා ඒ මානසික ගැටලු අඳුරගෙන ඔබ යොමු කරනවා අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා. දැන් ඒ වගේම සෑම ප්‍රාන්තයකම තියෙනවා ළමා හා තාරුණ්‍ය මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා. ඒ සෞඛ්‍ය සේවා ඒ අදාළ ප්‍රදේශයේ ඉස්පිරිතාලය ආශ්‍රිත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එහි පිටිපිට වෙන්න පුළුවන්. ඒ පිළිබඳව ඔබගේ පවුලේ වෛද්‍යවරයා හොඳින්ම දන්නවා. ඉතින් අර මම කලින් සඳහන් කරා වගේ තරුණ පරම්පරාවේ යම්කිසි මානසික සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා කියලා අඳුනගත්තොත් ඔබගේ පවුලේ වෛද්‍යවරයාට යොමු කරාට පස්සේ ඒ පවුලේ වෛද්‍යවරයාට පුළුවන් අපිට යොමු කරන්න එක්කෝ පුළුවන් යොමු කරන්න අර මම කලින් කිව්වාගේ ළමා හා තරුණ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා සඳහා යොමු කරන්න පුළුවන් ලිපියක් මගින්. එහෙම නැත්නම් පවුලේ වෛද්‍යවරයා හිතුවොත් නෑ ඒ තරම් දුරට අවශ්‍ය වෙන්නේ නෑ, නමුත් උපදේශන සේවා සඳහා යම්කිසි කවුන්සලින්, එහෙම නැත්නම් සයිකෝතෙරපි සඳහා යොමු කිරීමට අවශ්‍යයි කියලා අර අපි මම කලින් සඳහන් කරපු මෙන්ටල් හෙල්ත් කෙයාර් ප්ලෑන් එක යටතේ පුළුවන් උපදෙස් සඳහා යොමු කරන්න. ඉතින් මට දෙන්න තියෙන පණිවිඩය තමයි මේවා ගැන දැනගෙන සිටින ඉතාම වැදගත්. මොකද ප්‍රශ්නය වුණාට පස්සේ අපි ඒ පිළිබඳව හොයන්න යම්කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් මේ පිළිබඳව අවධානයෙන් සිටියොත් අපිට අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි ස්ථාන, අපිට සහාය ලබා ගත ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටියොත් ඉතාම ඉක්මනින් ඒ සඳහා යොමු වෙලා අපිට ඒ සඳහා උපදෙස් ලබා ගන්න පුළුවන්. අර මම කලින් සඳහන් කරා වගේ මේක යම්කිසි කෙනෙක්ගේ ජීවිතය රැකගන්න ක්‍රියාවලියක් වෙන්න පුළුවන්.
මේ කොවිඩ් වසංගතයේ වගේම ලොක්ඩවුන් අතරතුරදී ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික තරුණ ප්‍රජාව අතර මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වන ගැටලු ඉහළ යාම සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි අවධානය යොමු කරමින් සිටියේ. මේ සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් අපත් සමග සම්බන්ධුනේ පෙරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය හා විශේෂඥ මනෝවෛද්‍ය, රාජකීය ඔස්ට්‍රේලියානු නවසීලන්ත මනෝවෛද්‍ය සංගමේ සමාජික අපේක්ෂක හා ජේෂ්ඨ මනෝවෛද්‍ය කෝසල අමරනායක වෛද්‍යතුමන්. එමනම් වෛද්‍යතුමනි, ඔබට සමුදෙනවා, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි තුනා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.